ආශාවන් ඉක්මවාගිය මේ සිත හිතවා ඇඟිලි පිටේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ධන පදයක් සරණ යන්න.
2016 වසරේ 7 මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන දේශනාවක රස දෙකක් තියෙනවා. එකක් තමයි ශබ්ද රසය, අනෙක තමයි අර්ථ රසය. ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ ශබ්ද රසයට කැමති වුණොත්, අර්ථ රසයට කැමති වුණොත්. අර්ථ රසයට කැමති වුණොත් තමයි ධර්ම අවබෝධය වෙන්නේ. මෙන්න මේ කාරණය මේ විදිහට මම අර්ථවත් කරගත්තා, පැහැදිලි කරගත්තා කියන තැනින් තමයි ඔබට ධර්ම අවබෝධය කියන එක සිද්ධ වෙන්නේ. ශබ්ද රසය නම් සාමාන්‍ය සතෙකුට සිව්පාවකට උනත් ඒක තියෙනවා. යම්කිසි රසයක් ඒක තියෙන්න ඕන, ඒ ඔස්සේ තමයි අර්ථ රසය ගොඩනැගෙන්නේ. නමුත් අර්ථ රසය හැම කෙනාටම ගොඩනගා ගන්න බෑ. අර්ථ රසය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ නුවණ තියෙන කෙනෙකුට පමණයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ කාලේ එක දේශනාවක් කරගෙන යද්දී ඒ දේශනාවේ අර්ථ රසය එක් එක් උදවි එක් එක් ප්‍රමාණය තමයි ලබාගෙන තියෙන්නේ. සමහර අය අර්ථ රසය ලබලා සෝවාන් මාර්ගයට එනවා. සමහර අය සෝවාන් ඵලයට එනවා. සමහර අය සකදාගාමී මාර්ගයට එනවා. සමහර අය සකදාගාමී ඵලයට එනවා. මේ එකම දේශනාව. සමහර උදවි අනාගාමී මාර්ගයට දියුණු වෙනවා. සමහර උදවි අනාගාමී ඵලය ලබනවා. එක දේශනය. තවත් සමහර උදවි අරිහත් මාර්ගයටපත් වෙලා තවත් පිළිසක් අරිහත් ඵලයටපත් වෙනවා. එහෙමනම් ඒ අරිහත් ගුණයෙන්, නිර්වාණ ගුණයෙන් පරිපූර්ණ වූ ඒ දේශනාව තම තම නැනපමණින් ග්‍රහණය කරන තරමට, අවබෝධ කරගන්න තරමට, ප්‍රත්‍යක්ෂ කරගන්න තරමට ඒ අර්ථ රසය ඔස්සේ ඒ ඵලයට, ඒ ගුණයටපත් වෙනවා. තමන්ගේ නුවණ ගමන් කරන දුර ප්‍රමාණය. අපි අවසානයේ බලාපොරොත්තු වන්නේ වැස්සුනේ නැති සිතක්, නිරාවරණව පවතින, ආවරණ නැතිව පවතින සිත. නුවණ සහ ජීවිතය බවට පරිවර්තනය වෙනවා. මොනවායින් දාවරණය වෙලා තියෙන්නේ? තමන්ම බලන්න තමන්ගේ ජීවිතේ මොනවායින්ද වැසිලා තියෙන්නේ? මාන, දිට්ඨි. මෙන්න මේ මාන නිසා, මේ දිට්ඨි නිසා තමයි ඒවෙන් තමයි වැහෙලා තියෙන්නේ. මේ සංකල්ප නිසා වැහෙලා තියෙන්නේ. මේ වචන නිසා වැහෙලා තියෙනවා. ආයි කෙලවරින් ගත්තොත් මිත්‍යා සමාධි නිසා, මිත්‍යා සතිය නිසා, මිත්‍යා ව්‍යායාමය නිසා, මිත්‍යා කම්මන්තේ නිසා, මිත්‍යා ආජීවය නිසා දිවසේන වැසිලා තියෙන්නේ. දහම පිටින් නෙමෙයි ඉගෙන ගන්න ඕන, තමන්ගේ සිත තුළේ. සිතේ කොටස් පේන්න ඕන. මේ කතා දේශනාව අසද්දී ඔබට සිතේ කොටස් තමයි පේන්න. මල් ළඟ තියෙන මානය ඕනේ, මල් ළඟ තියෙන දික්තිය, මල් ළඟ තියෙන සංකල්පය පේන්න ඕන. මං පැටලිච්ච වචන බොඩක බලන්න ඕන. දහම ගැඹුරුයි අවබෝධ කරගන්න තුරු අසීරුයි අපහසුයි. ජීවිතේ සියල්ලම අත්හැර දාන වනගත වෙලා තේරුම් ගන්න ඕන ධර්මය පින්නතුන්ට පුටුවක වාඩි වෙලා විදුලි පංකාවක් යට සැහැල්ලුවෙන් බලන්න අවකාශය ලැබිලා තියෙනවා. සමහර අය සලකන්නේ එහෙම දේවල් දකින්න බෑ, අපි වනගත වෙලා සම්පූර්ණයෙන් එන් වෙලා යන්න ඕන කියලා එකක්ට. නමුත් එහෙම අයට පමණක් සීමා වෙන ධර්මය මෙහෙම අපිට ලැබුණහම අපි මොනතරම් උනන්දුවකින්, මොනතරම් කැපවීමකින්, කල්පනාවකින් ඒකට මුහුණ දෙන්න ඕනද? ඒ වගකීම තමන් කොච්චර අගේකින් දරා ගන්න ඕනද කියන කාරණේ පිනුතුන් හිතට ගන්න ඕන. තමන්ට තේරෙනවට වඩා දෙයක් තේරුම් ගන්න. නිරන්තරයෙන්ම තමන්ට තේරෙනවයි කියන එකේ එළඹ ගන්න එපා. තමන්ට තේරෙන ප්‍රමාණය සංසිඳීමටපත් වෙන්න එපා. දැන් නිවන ගැන තේරුම අරගෙන යම් යම් අය ඒ ප්‍රමාණිකෙන් සංසිඳීමටපත් වෙලා ජීවත් වෙනවා. එහෙම නෙමෙයි ඔබ දකින්නේ, ප්‍රත්‍යක්ෂ කරගන්න. ස්වර්ගය ගැන, දිව්‍ය ලෝක ගැන සංකල්පයක් ඇති කරගෙන ඒ පමණින් සෑහීමටපත් වෙනවා මිනිස්සු. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයක් නොව කිසිවක් මා තුළ නොතිබිය යුතුයි කියලා කල්පනා කරන්න ඕන. ප්‍රත්‍යක්ෂ නොව කිසිවක් මා තුළ නොතිබිය යුතුයි. තිබිය යුත්තේ ප්‍රත්‍යක්ෂ දේවල් පමණයි. ප්‍රත්‍යක්ෂ කාරණා සිතට බරක් නැහැ, ඔළුවට බරක් නැහැ, ගතට බරක් නැහැ. උදාහරණයක් දෙන්නම්. ගින්දර පිළිබඳව ඔබට තියෙන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්ද සංකල්පයක්ද? මොකද උත්තරේ? අත පිච්චිලා නැද්ද ගින්දරට? පිච්චිලා තියෙනවා. හැමෝම කියන්නේ ගින්දර පිළිබඳව විවිධ අදහස්ද? නෑනේ. ගින්දර පිළිබඳව එකම අදහසයි තියෙන්නේ. මොකද ගින්දර හරස්නේ, ගින්දර පිච්චෙනවා කියන අදහස. ඊට වඩා වෙන දෙයක් කියන්නේ නෑ. දැන් එහෙමනම් ඔබට ගින්දර පිළිබඳව තියෙන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන දෙයක් පිළිබඳව හිත වෙනස් වෙයි කියලා බයක් ඇති වෙනවද? ගින්දර පිළිබඳව තියෙන අවබෝධය හිත වෙනස් වෙයි. හිත උදේ ගිහිල්ලා මම අත ලිපට දාවි කියලා හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ. මට හිතෙත් දන්නේ නැහැ ගින්දරට පණින්න කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඔත ගින්දර පිච්චෙන්න ඕන නම් පණි. නමුත් ගින්දර පිච්චෙනවයි කියලා දන්න නිසා පිච්චෙන්න අකමැති කෙනා ගින්දරේ වැළකීලා ඉන්නවා. දැන් ඒ දැනුමක්ද අපිට? දැනුමක් නෙමේ. දැනුමක් නම් ඒක ඔළුවේ තියෙන්නේ. මතක් කරලා අවදි කරලා ගන්න ඕන. දැනුමක් නෙමේ ඒක තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවය. අපි මතක තියාගෙන ඉන්නා වගේ දෙයක් කරනවද ගින්දර පිච්චෙනවා කියලා? එහෙම දෙයක් කරන්නේ අපි. ස්වභාවයෙන්ම අපි ඇඟපවා ඒකට අවබෝධය තුලින්ම ගින්දර රසණය කියලා එකින් දුර වෙන ඈත් වෙන ගතිය පරිස්සමෙන් පරිහරණය කරන ගතියක් තියෙනවා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ ප්‍රත්‍යක්ෂතාව. ප්‍රත්‍යක්ෂතාව ඇති වුණාට පස්සේ මොනම විදියකවත් ආයි ඒක සැකයක් ඇති කරගන්න ඕනේ වෙනස් වෙයි කියලා. කාටත් කවුරුත් ඇහුවත් කියන්නේ ගින්දර හරීම රසනේ. ඒ ධර්මයේ පිළිබඳව තියෙන, නිවන පිළිබඳව තියෙන, ගින්දර පිළිබඳව වගේ ප්‍රත්‍යක්ෂතාවයක්ද සංකල්පයක්ද? දිව්‍ය ලෝක 6 පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවයක්ද සංකල්පයක්ද? බ්‍රහ්ම ලෝක පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවයක්ද සංකල්පයක්ද? සංකල්පනේ මෙච්චර ආශ තියෙනවයි කියන මේ වගේ පිරිවර ඉන්නවයි කියනවා, මේ වගේ ලස්සන තියෙනවයි කියනවා, බ්‍රහ්ම ලෝකෙ මේ වගේ කියලා කියනවා. අපි මොනම වෙලාවකත් අපිට ප්‍රත්‍යක්ෂ වෙ ඇති. දැකපු අයට ඒක ප්‍රත්‍යක්ෂයි නේද? දැන් ඔබේ ගෙදර ඔබට ප්‍රත්‍යක්ෂ වූ කාරණයක් වුණාට ඒක සත්‍යයක්. ඔබට නිවසක් තියෙනවා, ඒක ඔබට ප්‍රත්‍යක්ෂයි. හැබැයි අනිකුත් සියලු දෙනාට මේක ප්‍රත්‍යක්ෂ කාරණයක්ද? නෑ. අනිකුත් සියලු දෙනාටම ඔබේ ගෙදර සංකල්පයක්. එහෙ නැත්තම් තමන් හිතින් මවාගත්ත විදියට තියෙන්නේ. දැන් තේරෙනව නේද? අපි කිසිදු දෙයක් සංකල්පමය පසුබිමක නොසිටිය යුතුයි, නොයුතුයි ප්‍රත්‍යක්ෂ කාරණයක් සඳහාම අවදේශිය යුතුයි. ඒ නිසා දහමේ පච්චත්තං කියන වචනය පාවිච්චි කරන්න. ඒකයි ප්‍රත්‍යක්ෂ කරන්න. ඒව බලව ඒයි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේ තබ්බු කියලා මේ දහම් ගුණ කියන්නේ ඒකයි. මේක බලන්න, මේක දකින්න කියලා පෙන්වන්න පුළුවන්. ලබනාත්මෙට කියලා නෙමෙයි, ලබනාත්මෙට නම් මේක ඒව බලව කියලා කියන්න බැරි වෙනවා. මේ ආත්මෙට මේ අද මේ දැන් බලන්න පුළුවන් නිසා තමයි තියෙන්නේ. ඒ වෙන ආගම්වල එහෙම නැහැ. ඒක තියෙන ලබනාත්මෙට. ඉතින් පව් ඒ මිනිස්සයා සංකල්පයක් තුරුල් කරගෙන මැරිලා අපායේ ගිහිල්ලා උපදිනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් අඥාන කමෙහි ප්‍රතිපලය මිනිසුන් ගෝලුවට යමක් දැම්මහම රොබෝ යන්ත්‍ර වගේ ගැඹුරින් යමක් හිතන්න දාර්ශනික බුද්ධියක් නෑ ගොඩ දෙනකොට. ඒ දැම්ම සංකල්පය තමයි ඉන්නේ. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. ආගමෙන් ආගමට සංකල්පය වෙනස්. සත්‍ය එසේ වේද? සත්‍ය එසේ වෙන්නේ. ගින්දර ලෝකේ ඉන්න හැම ආගමකෙනෙකුටම රසනේනේ. ඒක සත්‍යය. ඒ වගේම සීතල අයිස් කැටයක් හැම කෙනාගේ මතේ තිබ්බාම හැම කෙනාටම සීතලයි. අන්න සත්‍යය. එහෙමනම් ආගමින් ආගමට වෙනස් වෙන, ජාතියෙන් ජාතියට වෙනස් වෙන, රටින් රටට වෙනස් වෙන දේවල් වලට කියන්නේ දෘෂ්ටි. ඒවට කියන්නේ සංකල්ප. ඒවට කියන්නේ මතවාද පමණයි. ඒක මනෝභාවය. ඒ මනෝ උම්මත්තක භාවයේ පමණයි ඒ තුල තියෙන්නේ. නිසා ආගමික ත්‍ය කියන එක යම් උම්මත්තක භාවයක් එක්ක බැඳිලා තියෙන කාරණයක් කියන එක අපි හොඳින්ම වටහා ගන්න ඕන. සියලුම ලෝක සත්‍යයම එවිට ඒ උම්මත්තක භාවයන්වල නිදහස් වෙලා එයත්න්ට හැකියාව ලැබෙනවා ජීවිතය දකින්න. ඊළඟට අප සතුව මේ වෙනකොටත් පවතින සංකල්ප මොනවාද? දෘෂ්ටි මොනවාද? තමා සතුරු ඔබේ විඥානය තුලත් පවතින්නේ දැනුම. දැනුම කියන දේ ගත්තේ කවුද? දැනුම ගත්ත කවුද? මම. දැනුම ගත්තේ වෙන කෙනෙක් නෙමෙයි, දැනුම ගත්තේ මම. මම දැනගත් විදිය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්නකොට ඒක මම දැනගත්ත විදිය නෙමෙයි, ඒ බුද්ධඥානය. බුද්ධඥානේ යනු මම නොවේ. බුද්ධඥානයට දර්ශනය වෙන විදිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරින් වර තැන්වලදී. මේක බුද්ධඥානයට විශේෂ වෙන විදියට මේ කාරණේ මෙහිමයි කියනවා. ඒ කියන්නේ එවිට ඒ කාරණේ විශේෂ කරගන්නේ මම නෙමෙයි. මම නොවන ඥානයටයි ඒ විශේෂයන්නේ. පුතංජන භාවයේ ඉන්න කෙනෙකුට ඕනම දෙයක් විචේවන්නේ මම කියන නුවණට. එහෙම නැත්නම් අපි කියන ලෞකික ඥානයට. ලෞකික ඥානයට බෝචන. ලෞකික ඥානයකට බෑ වචන ඉක්මවා දකින්න. වචනේ සීමාවෙන් තමයි දකින්නේ. අර ගොඩාක් දාර්ශනික කියමන් පවා වචන සීමාවෙන් ගත්තාම මොකද වෙන්නේ? සම්පූර්ණේ මුලා වෙනවා. ලෝකේ එහෙමනේ කරන්නේ. වචන සීමාවෙන් යම් යම් දේවල් අරගෙන සම්පූර්ණේ මුලා වෙනවා. සම්බුදු දහමත් වචන සීමාව ඉක්ම වූ දහමක්. නමුත් අපේ පුතජන අටුවාචාරීන්ලා ටීකා ටිප්පණි හදනවද? ඒවල තව අර්ථ එකතු වෙන පුතජන අපේ ආචාර්යවරු සියලු දෙනාම සිද්ධ කරන්නේ සිද්ධ වෙන්නේ අන්නේ වචන සීමාවේ තුල රැඳුණු නිසාවෙන් සිදුවෙන මෝඩකම්. එහෙම නැත්තම් වැරදි අර්ථ ලබා දෙනවා. නිසා ප්‍රත්‍යක්ෂ නො වූ කිසිදු කෙනෙකුට දහමේ නියම හරය රසය මතු කරන්නට බෑ. ඔබත් ඔබේ ආත්ම පරිවර්තනය ඇති කරගන්න තුරු, ඔබ ඔබේ ඉන්ද්‍රියන් ඉක්මවන තුරු, ඔබ ඔබේ කාලය ඉක්මවන තුරු, ඔබේ මනස ඔබේ ඥානය විමුක්තිගත කරගන්න තුරුම ඔබටත් ඒ සත්‍ය නිසි ආකාරයෙන් දකින්න බෑ. ආවරණ නැතිව දකින්න, ආවරණ නැතිව දකින්න බෑ. අනාවරණ ඥාන කියලානේ බුදුරජාණන් වහන්සේගේ ඥානයට අනාවරණ. මොකද්ද ඒකේ තේරුම? නිර්වාණ ඥානය නේද? නිර්වාණ කියන්නේ අනාවරණ කියන එකම තමයි. වැසී පවතින්නේ. වැසී පැවතුණුත් පවතින්නේ මොකෙන්ද? කොමකෙන්ද? කොයිම හරි අන්තයකට බර වෙන තර. කොයිම හරි අන්තයකට බර වුණොත් එයා නුවණ වැසී පවතිනවා. කොමකින්ද? ඒ දෘෂ්ටි අන්තයෙන්. කොමන හෝ අන්තයකට බර වුණොත් ඒ දෘෂ්ටි අන්තයෙන් එයා වැසී පවතිනවා. බලන්න ඔබ දෘෂ්ටි අන්තයකින් වැසී පවතින කෙනෙක්ද? සාමාන්‍ය ලෞකික ඥානයේ ලක්ෂණය තමයි එක දෘෂ්ටි අන්තයක් දුරු කරන්නේ තව දෘෂ්ටියක එළඹෙක. එක දෘෂ්ටි අන්තයක් දුරු කරන්නේ තව දෘෂ්ටියක එළඹෙක. සංසාරය කියලා පෙන්වුවට සංසාරේ මේ මොහොතේ තියෙනවා. සංසාරය යන්නේත් එහෙමයි මේ මොහොතේ සංසාරෙන්නේ. ආයි සංසාරෙන් තොරව නෙමෙයි මේ දැනුත් සංසාරේ පවතින්නේ. සංසාරගත සිත තියෙන. මොකන්ද මේ සංසාරගත සිතේ ලක්ෂණය? තවක එක එළඹගෙන තව එකක් අතහැරීම. එකක් එළඹගෙන තව එකක් අතහැරීම. ඒ උදාහරණ දැක්වා කුඩල්ලා වගේ කියලා. බලන්න ඔබේ සිතත් ඒ වගේ කූඩැල්ල වගේ. ඔබේ සිත තුළින් එක අවබෝධ කරගන්න. මෙන්න මේ ගතිය දුරු කරන්න. මොන ගතියද? මේ කූඩැල්ලා වගේ ගතිය. කූඩල්ලා වගේ ගතිය දුරු කරන්න. එළඹ ගැනීම, අල්ලා ගැනීම, උපාදානය කිරීම කියන වචන පාවිච්චි කරනවා දහමේ. මේක දුරු වෙනවා. ඔබට පුළුවන් මේ මොහොතේ මේ දුරු කරන්න. කිසිවක් එළඹ නොගන්නා වූ තැනින් අවදිවන්න. කිසිවක් එළඹ ගන්නේ නැති, අල්ලා ගන්නේ නැති, උපාදානය කරන්නේ නැති තැන ඔබ ජීවත් වන්න. මේ අපූර්වත්වය ඔබේ නුවණ නැමැති ප්‍රඥාව නැමැති ලෝකෝත්තර ප්‍රඥාවෙන් මේක දකින්න ඕන. ලෝකෝත්තර ඇසින් මේක දකින්න ඕන. තේරුම් කරගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. වෙන දේශනාවන් වල තියෙන භාවනාව එක වෙලාවක, දේශනාව එක වෙලාවක තියෙනවා. කො දේශනාවෙන් පස්සේ භාවනාව තියෙනවා. මේ දේශනාවේ වෙනස දේශනාවයි භාවනාවයි එකටම පවතිනවා. මේ සම්පූර්ණ දේශනාවක භාවනාව සම්පූර්ණ භාවනාව තුළ තියෙන දේශනාව. දේශනාවයි භාවනාවයි එකට තියෙන්නේ. සෑම වචනයක්ම ඔබේ ආධ්‍යාත්මිකය අධ්‍යාත්මය පරිවර්තනය කරන භාවනාව. ඒකට කියන්නේ විදර්ශනා භාවනා. නේව සංඥා නා සංඥා අතරට ගියපු කෙනත් ඒක අතහැරලා මෙතෙන්ට එන්න ඕන. නේව සංඥා නා සංඥා අතරට යන කන්ති ධානයක්වත් වැඩි වෙ නැති අයත් මෙතනින් ආරම්භ කළා. මේ විදර්ශනා ගමනේ මේ යන්නම ඕන සත්‍ය අවබෝධයේ පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. මෙන්න පංච උපාදානස්කන්ධයේ දුක, මෙන්න පංච උපාදානස්කන්ධයේ හැදෙන විදිය, මෙන්න පංච උපාදානස්කන්ධයේ නිරෝධය, මෙන්න පංච උපාදානස්කන්ධයේ නිරෝධ වුණු ගමන් මඟ. ලෝකේ වේගවත්ම ගමන් කිරීම අතර දැනට තියෙන්නේ සාගන ආලෝක වේගය. ආලෝක වේගයෙන් තමයි දැනට ගණනය කිරීම කරන්නේ. අඩි වලින් නෙමෙයි. ශ්වේ ගණන් කරනකොට වැඩිම වේගය. නමුත් දහමෙන් ඊට එහා දෙයක්, ඊට එහා වේගයක් තියෙනවා. මනසේ වේගය. හරම මේ මනසේ වේගය ආලෝක වේගයට වඩා වේගවත්. එහෙමනම් යම් පුජ්‍යලේට බාහිර වේගයකින් හඳුනා ගැනීමකින් මේ මනසේ වේගය අභිබවා යන්නට බෑ. මනසේ වේගය අභිබවා යන්නේ තවත් ඒ වගේම උසස් මනසක් තුළින්ම පමණයි. ලෝකේ තියෙන සියුම්ම කාරණා සාගන ගියොත් එහෙම තේරුම් ගන්නට අපහසුම කාරණා සූක්ෂම කාරණා සාගන ගියොත් ලෝකේ තියෙන පරමාණු හරි ඉලෙක්ට්‍රෝන වගේ දෙයක් එමේ තරංග වගේ දෙයක් එමේ ලෝකෙ තේරුම් ගන්න අපහසුම කාරණාව මේ මානසික වේග, මානසික ලක්ෂණ, මානසික ස්වභාවයන් තමයි ලෝකෙ තේරුම් ගන්නම අපහසුම කාරණා. ඒකට උපකාරක වෙන්නේ තමා තුළින්ම පවත් ඇති කරගන්න තවත් ශක්ති විශේෂයක්, ප්‍රඥා බලය, ප්‍රඥාව, ප්‍රඥා ලෝකය කියන මේ ආලෝකමත් භාවය තමයි මේ සූක්ෂම සිත, සියුම් සිත තේරුම් කර ගැනීමට අපි උපකාර කරන්නේ. නුවණට හරියට වටහා ගන්න බැරි වුණොත් තමන්ගේ සිත පිහිටවන්න ඕන කොතනද කියලා යා පිහිටවන්නේ නිවැරදි තැන නෙමෙයි, වැරදි තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකය තුල කොතනක්වත් සිත පිහිටවන්නට තනක් නැහැ කියලා. මොකද ලෝකය මායයට අයිති, මායය හැමතැනම දකිනවා. මහා මූර්ද මැදවත්, අහසෙවත්, මහ පොළොවේවත්, ගල් කුහාවකවත් මායයෙන් බේරෙන්න සැඟ වෙන්න තනක් නැහැ කියලා. ආරණ්‍යයක එහෙනම් මේ මායයට නොපෙනෙන තැනක තමන්පත් වෙනවා. ඒ කියන්නේ මරණය කියන කාරණයට හසු නොවන තරක ඔබ නතර වෙනවා. අන්නේ අවස්ථාව පවතින්නේ කොහේද? අන්නේ තැන පවතින්නේ කොතනද? මාරයට හසු නොවන තැන කොහෙද පවතින්නේ? මොකද්ද පිළිතුර? තව දෙන්න බලන්න පිළිතුරු. අන්න එතනයි ඔබ සැඟවිය යුත්තේ. මායයා නොදකින තැන. එතනයි ඔබ ජීවත් වෙන්නේ. ඒ මායя නොදකින තන ජීවිතය. සෙන්දාමේ කතාවක් තියෙනවා. මේ හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඇහුවා, ඔබ ප්‍රගුණ කරන්නේ කුමක්ද, ඔබ අවබෝධ කරගත්ත දහම කුමක්ද කියලා. උන්වහන්සේ නිහඬව සිතිය. මේක තමයි අවබෝධ කරගත්ත දහම කියන එක යාට තේරෙන්නේ. ආයෙත් ඇස්වම ආයෙත් නිහඬව සිටියා. පාර තුනක් මහන කොටත් ඒකෙන් තේරුම් ගන්න නැති බව තේරුම් අරගෙන කුඩාවට ලෙව්වා නිවන කියලා. නිවන කියලා ලෙව්වා. ඊට පස්සේ එයාට දැන් ඒක තේරෙන්නේ නැහැ. එයා ආයෙ අහනවා නිවන කියන්නේ මොකක්ද කියලා. ආයෙත් මේ සෙනාම්දුරු ලකුව කුරෙලියනවා නිවන කියලා. දැන් පොඩි අකුරෙලිය තේරුන්නේ නැහැ. ඒක ලකුව අකුරෙලිවා ටිකක් මේක ගැඹුරින් හිතන්න කියන අදහස දෙන්නත් එක්ක නිවන කියලා. ඒ පුජ්‍යලා එකෙන් තේරුම් ගත්තෙත් නෑ. ඊට පස්සේ අහුවා මම අහන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ සෙන්හාමඳුරු අර වැල්ලේ අර ටික මේ ඔක්කොම ආයි බකලා නේදව සිටියා. නිවන කියන්නේ ඔක තමයි. ඉතින් ඕක මේ ලෝකෙ කී දෙනෙක් තේරුම් ගන්නේ? මේ වචනවල දේශනාවල් තියෙන්නේ ප්‍රාථමික මට්ටමේ ඉඳිනවනේ. ටිකක් පහළ තලවල ඉඳි තමයි මේ වචනත් ගොඩක් තියෙන්නේ. නිවන ඉහළට යන්න යන්න අර සෙන් හාමුදුරුවන්ට වගේ වචන නැතුවම යන්න. වචනේ මොනවද කියන්නේ? ඒ වචන ඔක්කොම බොරු. අවසානයේ ඔබ තේරුම් ගන්න දේ තමයි වචන ඔක්කොම බොරු. මගේ දේශනාවේ ආරම්භය තමයි වචන ඔක්කොම බොරු කියන එක. මම යම් ලෝ විශිෂ්ට අවබෝධයකින් අවදි වුණාද, ඒ අවදි වී පළමුවෙන් ලොවට ප්‍රකාශ කළ පළමු වචනය තමයි වචන සියල්ල බොරු කියන ස්ථාවර වචනය. ඉතාසරි මන්දයා මා විශිෂ්ට අවබෝධයකින් අවදි වී පිටකල පළමු වචනය මොකද්ද? වචන සියල්ල බොරු. කිසිවක් නෙමෙයි. ඒ වචනය තමයි පළමු වචනය. වචන සියල්ල බොරු. අපි දේශනාවකට ගිහිල්ලා ඒක දේශනාවක ස්වરૂපයක හරි කාලය ගෙවා දමන්න හරි මොනවා හරි ටිකක් කියවේ. කවි හරි පිරිත් හරි ගාථා හරි කතන්දර හරි කියව කියව කාලය ගත කිරීම නෙමේ වැදගත් වෙන්නේ. ඒ කුඩා කාලය නමුත් ඒක වටිනාකමින් සීමාවක් නැති වෙන විදියට සමා විසින් නිර්මාණය කරගෙන ඔබ නිවන සොයා යන කෙනෙක් විය යුතුමයි. නිවන අවබෝධ වෙන්න එහෙම නැතුව අවබෝධ වෙන්නේ නැහැ. ඔබේ ගමන් වේගයට අනුව තමයි සාවිලාසිකේ දේශනාව ඔබට ලැබෙන්නේ. ඔබ ගමනක් යන්නේ නැත්නම් ඔබට මාර්ග උපදේශයක් නැහැ. ඔබ ගමනක් යනවා නම් ධර්මයේ තුල අන්න ඔබට මාර්ග උපදේශයක් තිබෙනවා. ලෝභ ద్వේෂ මෝහ කියන මේ අකුසල ධර්ම නිරන්තරයෙන්ම ඔබට එන මාර්ග බාධක හැටියට. එහෙමත් නැත්නම් අපි කියනවා පංච නීවරණ කියලා. මේ පංච නීවරණ වලින් ඔබව හැම මොහොතකම මිදදාන හදන අවස්ථාවන්වලදී ඔබ මේ නීවරණ ධර්මයක් කියලා තේරුම් අරගෙන එය මැඩපවත්වා ඒකට යට වෙන්නේ නැතුව මැඩපවත්වා තමන්ගේ පරේෂණයේ අරමුණ තමන් ඉදිරිපත් කරගන්න ඕන. මේක සංකල්පයක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි, වචනයක් නෙමෙයි. අන්න ඒ නිසාම තමයි සම්මා 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 සම්මාපණීතං චිත්තං සම්මයක් ධර්මයේ පිහිටි සිත. මොන ධර්මයේද පිහිටන්නේ? සම්මා කියන ධර්මයේ. දෘෂ්ටි කියන ධර්මයේ නෙමෙයි, සංකල්ප කියන ධර්මයේ නෙමෙයි, වචන කියන ධර්මයේ නෙමෙයි හිත පිහිටන්නේ. සම්මා කියන ගුණය මුළු ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා භවට පරිවර්තනය කරන්න ඕන. එච්චරයි ගන්න තියෙන්නේ. අනිත් ටික වැඩන්න. දෘෂ්ටි සංකල්ප වචන ආදි වශයෙන් තියෙන අට වැඩන්න. අවශ්‍ය කරන්නේ සම්මා කියන ගුණය පමණයි. දැන් සම්මා දිට්ඨි කියලා එකක් විග්‍රහ කරන්න ගියොත් එහෙම සම්මා දිට්ඨිය දෘෂ්ටියක් බවට පරිවර්තනය කරගන්නවා. ඒකයි කියන්නේ සම්මා කියන ගුණය විතරක් තිබ්බහම ඇති. දිට්ඨිය ඕනේ. තේනාවේ මේ තාම වැදගත් කාරණා හොඳින්ම තේරුම් ගත යුතු කාරණා එක. ඒක තේරුම් ගත්තේ නැතුව මොකක්වත් කරන්න බෑනේ. කද හේතුව ඒකායන මඟ හැටියට පෙන්වලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා එතනින් එක හරියටම තේරුම් ගන්න ඕන. දැන් අපි රූප සතහන කීප මේක පෙන්වන්නම්. ගොඩක් අය මේ අචර ටිකක් ඇඟලා තමයි මේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන එක ඇඳලා තමයි සම්මා කියන ගුණය තියෙන්නේ. ඔත් මේකේ මේ කොටස් දෙක සරලව පැහැදිලි කරගන්න. මේ තමයි ලෞකික පැත්ත. මොනවද ලෞකික පැත්ත තියෙන්නේ? දිට්ඨි තියෙනවා. සංකල්ප තියෙනවා. වචන තියෙනවා. කම්මන්ත තියෙනවා. ආජීව තියෙනවා. වායාම තියෙනවා. සතියකුත් තියෙනවා. සමාධියකුත් තියෙනවා. සම්‍යක් ගුණය ලෝකෝත්තර ධර්මයේ දෘෂ්ටිනේ. යම් යම් තැන්වලදී ඔබට ගැටලුම් ඇති වෙන්න පුළුවන් ඔබ ඉගෙන ගත්ත විදියත් එක්ක. ඒත් බලන්න සම්‍යක් ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ සංකල්ප නෑ. ලෝකෝත්තර ධර්මයේ වචන නෑ. ලෝකෝත්තර ධර්මයේ කම්මන්ත නැහැ. ලෝකෝත්තර ධර්මයේ ආජීව නැහැ. ලෝකෝත්තර ධර්මයේ ව්‍යායාමය උත්සාහය නැහැ. ලෝකෝත්තර ධර්මයේ සතිය නැහැ. ලෝකෝත්තර ධර්මයේ සමාධියක් නැහැ. දැන් ඔබට ඕන සමාධියක් තියෙන සතියක් තියෙන නිවනක්ද? සමාධියක් නැති සතියක් නැති නිවනක්ද ඕන? සතිය ඕන සංස්කාර ධර්මයන් අතර හැසිරෙන නිසා ලෝකෝත්තර ධර්මයේ සතිය ඕන. සමාධිය ඕන මේ ලෝකේ යමක් එළබගෙන ඒ තුල ඉන්න නිසා ලෝකෝත්තර ධර්මයේ සමාධිය ඕනේ. අනේ බලන්න පාවිච්චි කරන වචනේ නිරෝධ සමාපatti. බුදුරජාණන් වහන්සේලා සමවදීන්නේ, රහතන් වහන්සේලා සමවදීන්නේ මොන සමාධියකට කියලාද තියෙන්නේ? නිරෝධ සමාපatti. ඔන්න බලන්න මේ වචනේ හොඳට හිමින් තේරුම් ගන්නකෝ. නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? නිරුද්ධ කරනවා, නැති කරනවා. මොකද්ද නැති කරලා තියෙන්නේ? ඉස්සරහා තියෙන වචනේ ගන්න ඕන. සමාපatti, සමවදීන්, සමාධි නැති අවස්ථාවටයි උන්වහන්සේලා සම වැදිලා තියෙනවා. අහලා තිබ්බේ නැහැ නේද? කොලේජින් කියන්නේ නැහැ. ඒ වචනේවත් අරවදරෝ තේරුම් ගන්න. දැන් මෙතන බලන්නකෝ ඉස්සරහ නේද? අතන නිරෝධ සමාපatti. මෙතන සම්මා දිට්ඨි. එතකොට සම්මා බවට පරිවර්තනය කරන්නේ මොකද්ද? දිට්ඨි කියන එක. අතන සමාපatti කියන එක දැන් දැන් පළවෙනි ධානයක් ලැබුවොත් මේ ධාන පළවෙනි ධාන සමාපත්තියනේ. චතුර්ථ ධාන සමාපත්තිය නේද? රූප ධානයේ සමාපත්තිය ඔක්කොම තියෙන සමවැදී. බුදුරජාණන් වහන්සේලා, අරියතුන් වහන්සේලා සමවැදීනේ. නිරෝධ සමාපත්තිය. සමාපත්තිය කලින් තොරවි නිරෝධ සමාපත්තිය. එවනම් අපි දැනගෙන ඉන්න ධර්මයේ ගොඩාක් තැන්වලින් වැරදි අඩුපාඩුකම් තියෙනවා. ඒ වැරදි අඩුපාඩුකම් නිසා තමයි නිවන නැත්තේ. ඒ වැරදි අඩුපාඩුකම් උපාදානය කරගෙන ඉඳගෙන නිවනපු දැකලා නැතුව මේ මම මෙහෙම පැහැදිලි කිරීමක් කළාම මේකට චෝදනා කරනවා, ඔබ විකෘති කරනවා කියලා. හරියට ඒගොල්ලෝ ප්‍රකෘති ඉන්නවා වගේ. ප්‍රකෘති ඉඳගෙන කිව්වනම් කමන්නේ, ඉන්නේ විකෘතියමයි. ඉඳගෙන එයා විකෘතිය අල්ලගෙන නිවැරදිදී ප්‍රත්‍යක්ෂතාවයෙන් යමක් කියනකොට ඒකට විකෘතිය කියලා කියනවා. ඒකයි ස්වභාවය. යමෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටා වාසය කරන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න පුළුවන් නම් ඒක විතර සනීප දෙයක්. සුවදායී දෙයක් තවත් නැහැ. ඒ කියන්නේ කිසිම සමාධියක් නැතුව වාසය කරනවා. කිසිදු සිහියක් නැතුව වාසය කරනවා. සිහිය නැතුව ඉන්නක හොඳ නැද්ද? සිහිය නැතුව වාසය කිරීම තරම් සුවදායී දෙයක් තවත් නැහැ. නමුත් ඔක කවුරක්වත් පිළිගන්නේ නැහැ. තේරුම් ගන්නකම් පිළිගන්නේ නැහැ. සිහිය නැතුව සිහිය දෙන්න මේ අපි මේ සිහිය හදාගන්නනේ හදාන්නේ. සිහිය නැතුව වාසය කිරීම සුන්දරයි කියලා සාමාන්‍ය විදිහට සරල අදහසකින් අපිට තේරෙනවා. මොකද්ද? දැන් ආයිර සිහියෙන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම ශල්‍ය කර්මයක් කරද්දි මොකද්ද නැති කරන්නේ? සිහිය නැති කරන්නේ. සාමාන්‍යයෙන් තද නින්දටපත් වුණාමත් අපිට නැති වෙන්නේ මොකද්ද? සිහිය නැති වෙන්නේ. දැන් තද නින්දටපත් වෙලා අවදි වෙන කාලය තුළදී එයාට කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. හේඩින්ගේ විතරයි මේ මිනිස්සු සුවයෙන් ඉඳලා තියෙන්නේ. ඈ ඒ සිහිය නැතුව හිටියා. අර අතෙන්දි ශල්‍ය කර්මයක් කරත් එයාට දැනුන්නේ නැහැ සිහිය නැතුව හිටියා. මම කියන්නේ ලෝකේ ජීවත් වෙද්දි සිහිය නැතුව ජීවත් වුණොත් එහෙම මේ ඉන්ද්‍රියන් හයෙම්ම අර ගැටෙන දේවල් දැනෙන්නේ හරියට අර ශල්‍ය කර්මයක් කළා කෙනාට දැනෙන්නේ ආ වගේ සිහිය නැති කරා. නේ ඇඟේ කපනෝ කොටනෝ තේරෙන්නේ සිහිය නැති කරපු කෙනාට ශල්‍ය කර්මයකදී. ඉතින් මේ ආර්ය ධර්මයේ තුල සිහිය නැතිවීම කියන තැනට තවන්පත් වුණාම අර ඉන්ද්‍රියන් වලින් එන එකකීම එයා හඳුනන්නේ පුජ්‍යල ආත්ම වශයෙන් එක දැනෙන ගතිය නැහැ. දැනෙන්නේ නැති නිසා ගන්න ගතියකුත් නැහැ. ඒ සිහිය නැතුව වාසය කිරීම. උත්සාහයක් නැතුව වාසය කිරීම. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කරනවා කියන්නේ උත්සාහයක් නැතුව වාසය කරනවා. කියන්නේ ලෞකික දියුණුවක් නෙමෙයි මේ කතා කරන්නේ ආධ්‍යාත්මික දියුණුව. ලෞකික දියුණුවට ඉතින් උත්සාහය ඕනනේ. කකුල කුසල කකුලක් තියලා යන්න හරි උත්සාහය ඕන. උත්සාහයක් නැතුව වාසය කරන. ඒ උත්සාහයක් නැතුව වාසය කරන්නේ ආ ප්‍රගුණ කරන්නේ සංස්කාරක ධර්මයක් නෙමෙයි අසංකාරික ධර්ම. එතකොට සංස්කාරක ධර්මයක තමයි බරක් තියෙන්නේ. එයාට ඔසවගෙන යන්න කිසිම දෙයක් නෑ. එයා සියල්ල විමින් තියලා හෙවණැල්ල විතරක් පස්සෙන් එන්න යනවා වගේ හෙවණැල්ල වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ බර නැති දෙයක් එයාට තියෙනවා කියන එක උදාහරණ දක්වලා තියෙනවා. එයාට උත්සාහය කියන කිසිවිට කෝන්නේ නෑ. අර ඕගතරණ සූත්‍රයේ තියෙන්නේ නේද? මම තරණය කළේ නෑ. ඒ කියන්නේ උත්සාහය නෑ. රැඳී සිටීමේ මං අන්න එහෙමයි තරණය කළේ. මේක තේරුම් ගන්න බෑ. මේක නිකම් ඊට පස්සේ අපි නොදන්න කට්ටිය හැදුවා ඒ දෙකටම අහු වෙන්නේ නැතිව සාමාන්‍ය තරමට පීනුවා කියලා. එහෙම කියන්නේ තරණය කළේ නැහැ කියන වචනේ තාම හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙන ඕක තේරුම් ගන්න බැරි වුණාම හදනවා. ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතය අත්හැරලා වාසය කිරීම. ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කිරීම කියන්නේ ජීවිතය අත්හැරලා ජීවිතය කියලා එකක් ගත්තොත් එහෙම ඔය ජීවිතය කියන එක අල්ලගත්ත නිසානේ මුළු සමාජයේම කූඹිරලක් වගේ එහෙම යමතිස්සෙම කාර්ය බහුලත්වයෙන් සහ මහා උද්වේගකර භාවයකින් කලහකාරී බවකින් මුළු ලෝකෙමනේ බෙදා ගන්න බැරුව මේ ජීවත් වෙන කාලයේදී පළාත බෙදා ගන්න බැරුව විශ්වවිද්‍යාලය බෙදා ගන්න බැරුව සංස්කෘතිය බෙදා ගන්න බැරුව ලොකු ප්‍රශ්න තියෙනවා. ජීවිතේ නෑ. ජීවිතේ අත්හැරලා ඉන්නේ. ඔබ සිංහලක් නොවන්න, ඔබ දෙමළක් නොවන්න, ඔබ මුස්ලිම්ද නොවන්න, ඔබ කිසිවෙක්ද නොවන්න බලන මොන තරම් සනීපද කියලා. දෙමළ අය සන්තෝෂෙන්නේ නෑ, මුස්ලිම් අය සන්තෝෂෙන්නේ නෑ, සිංහල අය සන්තෝෂෙන්නේ නෑ. ඒකනේ කතාව නේ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැබැයි කිසිවෙක් නොවුනොත් අපි ප්‍රශ්න නෑ. බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. කොයි තලයේ හිටියත් මුස්ලිම් කෙනාට පුළුවන් මුස්ලිම් නොවුනොත් එයාට සැනසෙල්ල ජීවත් වෙන්න. දෙමළ කෙනාට පුළුවන් දෙමළ නොවුනොත් සැනසෙල්ල ජීවත් වෙන්න. සිංහල කෙනාට පුළුවන් සිංහල නොවුනොත් සැනසෙල්ල ජීවත් වෙන්න. කතෝලික කෙනාට පුළුවන් කතෝලික නොවුනොත් සැනසෙල්ල ජීවත් වෙන්න. ඒක තමයි ආජීවය කියන්නේ. කිසිම ක්‍රියාපද්ධතියක් නැහැ. සම්මා කම්මන්ත. කම්මන්තයෙන් නිදහස් වෙලා. ක්‍රියාවකට හසු වෙන ස්වභාවයක් නැහැ ඔය. ධර්ම එක තැනක තියෙන කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කිරීමේ. කර්මය ඥාති කරගෙන, කර්මය මුල් කරගෙන, කර්මය උපත කරගෙන, කර්මය විපත කරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න එපා. කර්මයෙන් තොරව වාසය කිරීම සම්මා කම්මන්තේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. කර්මකාරයෙක් වෙන්නේ නැතුව කර්මයෙන් නිදහස් වුණු පුජ්‍යලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඔය ආදි කාලේ අපේ සීයලා මුතුන් මිත්තලෝ කියන්නේ නිකම් ජීවිතය සාර්ථක නැති ජීවිතයක් ගත කරන මිනිස්සෙ දිහා බලන්න කියන්නේ කොහොමද එයා පිළිබඳව කලකිරීම ප්‍රකාශ කරන්නේ? කර්මකාරය කියලා කියනවා. ඒ කියන්නේ මේ කර්මයෙන් නිදහස් වෙච්ච පුජ්‍යලයෙක් නෙමෙයි කියන එකනේ එකකින් අදහස් වෙන්නේ. කර්මකාරය. ඉතින් මේ පුතජන සත්වයේ ඔක්කොම කර්මකාරය තමයි. කර්මයට හසු වෙලා ජීවත් වෙන්නේ. මෙන්න කර්මයේ ඉක්මවල කර්මය අතහැරලා ජීවත් වෙනවා කියන එක. ඒකෙන් අනිත් පැත්තේ නිර්වචනය වෙනවා කර්මෙන් තොර පිරිසක් මේ ලෝකෙ ඉන්නවා කියන එක. අරයට කර්මකාරය කියලා යම්කිසි නින්දාවක් හරි අපහාසයක් හරි අවඥාවට හරි ලක් කරනවා නම් මේ ලෝකෙ ඉන්නවා කියලා ඒකේ ප්‍රකට වෙනවා කර්මෙන් නිදහස් වෙච්ච අය. තේරෙනවනේ? සම්මා වාචාවේ ඉන්නවා. වචන නැතුව වාසය කරනවා. තමයි මුල් දේශනාවන් වල මුල් වැකිවල ඉතාලම පැහැදිලිව කියනවා මේ කතා කරන්නේ අර නිහඬව හිටියම අර මුල්ම අවස්ථාවෙන් තේරුම් ගත්තේ නැහනේ නේ. අර සෙන්හාමුදුරුවන්ගේ කතාව මොකද්ද ඔබේ දහම කියලා ඇහුවාම නිහඬව සිටියා. නිහඬව සිටියාම තේරුම් ගන්න නැති නිසා තමයි යමක් කතා කරන්න සිද්ධ වුනේ. පොළොවේ ලියන්න සිද්ධ වුනේ. ඒ පොඩියට නිවන කියලා ලිව්වා තේරුන්නේ නැහැ. ලොකුවට නිවන කියලා ලිව්වා තේරුන්නේ නැහැ. මකල දැම්මා දාලා නිහඬව. ඒක තමයි දහම. මේ වචනවල ඉලීලා මහා ගැටපද සූත්‍ර වචන වැකි අටුවා ටිප්පණි කියෝ කියෝ ඉතින් ඉන්නවා. හොඳයි ඒක සම්මුතියට ඔහේ ගොඩක් ඉතින් මම ගොඩාක් වචන දන්නවා. ඈ ගොඩාක් මම පාලි වචන දන්නවා. ගොඩාක් මම සූත්‍ර දන්නවා කියලා දන්නවා. ඒ ඔක්කම අනුන්ගේ. ඈ යන්ගිති පුජ්‍යලයක ඉන්නවා Tamanta වාහනයක් නැහැ. අරයාගේ වාහනේ මේ වර්ගයේ මෙච්චර මිලයි. අල්ලපු ගෙදර යනාගේ වාහනේ මෙච්චර මිලයි. මෙච්චර මෙච්චර ගාණක් වෙනවා. ඊට පස්සේ යාගේ බාප්පගේ පුතාට තියෙනවා බෙන්ස් එකක්. ඒක මෙච්චර මිලයි කියේක එක මිනිස්සෙක් ඉන්නවා. ඔබට මොකද හිතෙන්නේ? Tamanta වාහනයක් නැහැ. Tamanta අරයාගේ වාහනේ මේ ගණන්, මෙයාගේ වාහනේ මේ ගණන්, අර වාහනේ ගණන් මේමය, මේ වෙලාවේ ඔක්කොම වාහන ගැන කතා කරනවා, වාහනවල කෑලි ගැන කතා කරනවා. අන්න ඒ සමානයි අවබෝධයෙන් තොරව මේ සූත්‍ර අටුවා ටීකා ටිප්පණි ගැන කතා කර කර ඉන්න බුදුවිය. ඒ කියන්නේ Tamanට අවබෝධය නෑ, Tamanට වාහනේ නෑ, අනුන්ගේ වාහනේ ගැන කතා කර කර ඉතිහාස රහතන් වහන්සේලා මෙහිම අරම හිටිය. ඒ රහතන් වහන්සේ මෙච්චරයි මේවා කරේ මෙච්චරයි. එකක් නෑ. ඒව නිකන් තමන්ත වාහනයක් නැතුව අනුන්ගේ වාහන ගැන කයිවාරු කතා කර කර ඉන්නවා වගේ සිද්ධියක්. එසේ ඒව ඇච්චර වැදගත් දේවල් නෙමෙයි. ඒව නිකන් සත්‍ය ආදු කතා හා සමානයි. ඒ නිසා සමන්ගේ අවබෝධයයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔබට මේ කාරණේ මතක් කරන්නේ ඔබත් සත්‍ය ආදු වෙන්න එපා කියන එක. නුවණින් අවබෝධ කරගන්න තියෙන දේ වචනින් අවබෝධ කරවන්න බෑ. බොහොම ලක්ෂණ රජන්චා හම්දුරන්ගේ අර කියමන කින් තියෙන ඒ කියමනත් මේ මොහොතට ගැලපෙනවා. මේ ඒක අනිවාර්යෙන්ම දෙන්න තුන කියන්න ඕන. පෙන්වන්න ඕනේ. උන්වහන්සේගේ වචනවල මම තාම මේක හරියට වැදගත් වෙනවා. ප්‍රඥාව යනු කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. බලන්න මේ වචනේ තියෙන ගැඹුර. මේ විදිහට අරගෙන මම එකතු කරලා තිබ්බේ ඒකයි. ප්‍රඥාව යනු කිසිදා ඉගැන්විය නොහැකි. මේ වචනවල මොනවද තියෙන්නේ? වචනවලින් උගන්වන්න පුළුවන්ද? මේ වචන අත්හරින්න කිව්වහම කොහොමද වචන අත්හරලා අපි බලන්නේ? කොහොමද අපි වචන අත්හරලා මේවා කියවන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. වචනවලට එහා ගියපු නුවණක් තියෙන්න ඕන. ප්‍රඥාව යනු කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. ඔන්න ඉතින් වචන අත්හරින්න තව වචනයක් ඕනේ නෑ. උන්වහන්සේ බොහොම ලස්සනට අවබෝධයෙන් කියලා තියෙනවා. තාම පැහැදිලිව. එතකොට සම්මා වාචාව තියෙන්නේ අත්හරින්න. වචන අත්හරින්න. වචන නැතුව වාසය කරන්න. වචන නැතු දැන් මේ දේශ මේ කතා කරමින් මතක් කරන්නේ නිතරම වචනේ කියන එක බොරුවක් කියන එක. දැන් මං අහන්නේ කෙනෙක් මම කියන්නේ මේ බොරුයි කියලා කියලා බොරුවක් කිව්වහම ඒක බොරුද? මේ කියන්නේ මම බොරුවක් කියලා කිව්වහම කියලා ඒක ආයි කිව්වහම බොරුව ඒක බොරුවක් වෙන්නේ නැහැ. එතකොට ඒක ඇත්ත. එනිසා මේ වචනවල තියෙන බොරුව කියා දෙන්නම තමයි වචන පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් වචනවලින් මොකවත් උගන්වන්න එහෙම නෙමෙයි. වචනේ තරම් බොරුවක්. වචන අසත්‍යයි. අකුරු අසත්‍යයි. ඒක ලෝකෝත්තර සත්‍යයත් එක්ක. අර තියෙනවනේ ධාතාවක සම්මුති වචන සත්‍යයි. ඒක ලෝක සම්මුති කාරණයක්. පරමාර්ථ සත්‍යයක් කියලා එකක් වෙනම එකක් තියෙනවා. මේ කතා කරන්නේ අන්නේ පරමාර්ථ සත්‍යය. ඒක අර ලෝක සම්මුති කාරණේත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ පරමාර්ථ සත්‍යයක් ගැන කියාදීම සඳහා භාවිතා කරන්නේ සම්මුති සත්‍යයේ වචන. හැබැයි සම්මුති සත්‍යය පහු කරන තුරු අතහරින තුරු ලෝකෝත්තර සත්‍යයට යන්නේ නැහැ. තමගේ මනසින්ම තමන් අතහරින්න ඕනේ. සංකල්ප අතහරින්න ඕනේ. මොනවද තියෙන්නේ? ওই සංකල්ප අතහරිනකොට අනිවාර්යයෙන්ම දුර වෙන්නේ මොකක්ද? සීලබ්බත පරාමාසය දුර වෙනවා. විචිකිච්ඡාව දුර වෙනවා. සංකල්ප අතහරිනකොට. විචිකිච්ඡාව තියෙන සංකල්ප මත. දැන් සංකල්පයක් තියෙන ඕනම මිනිස්සෙකුට කොච්චර තදින් විශ්වාස කරත් ඒ පිළිබඳව විචිකිච්ඡාවක් තියෙනවා. ඒක හැදෙනවා. ඔබට තේරෙන්නේ නැද්ද මන් දන්නේ? ඔබ විශ්වාසයෙන් ඉන්න ඕනම දෙයක් පිළිබඳව හිතන්නකො. දිවි ලෝක 6 පිළිබඳව විශ්වාසයෙන් ඉන්නවා කියලා හිතන්නකො. මට කියන්නකො හරියට මේ පිළිබඳව විස්තර අවබෝධයෙන් කියන්න බෑනේ ඒක. ආම්බුරු කියලා දෙනවා මේවයි මම දන්නේ නැහැ. ඉතින් ඇත්තද නැද්දද විචිකිච්ඡා? හැම විටම සංකල්ප විචිකිච්ඡා මේ සීලබ්බත පරාමාසත් එහෙමයි. විචිකිච්ඡා නියුක්තයි. සීලබ්බත පරාමාස නිසා ගොඩාක් අය මේ සතර අපාගාමී වෙනවා. ගොඩාක් සාමිවහන්සේලා අපේ හොඳ දාන දායකයෝ මේ තියාගෙන ගොඩාක් අමිහාට සම්බන්ධයි නෙවෙයි පන්තරට සම්බන්ධයි ගොඩාක් කපාය යනවා. මොකද හේතුව ඒගොල්ලෝ දැඩි සීලබ්බත පරාමාස වලින් යුක්තයි. තේරෙනවනේ? සීලබ්බත පරාමාසයේ තදින් පිළිහිටියාට පස්සේ ඒ තුලින් ඇති කර ගන්න මානසික තැවීමෙන් අපගාමි වෙනවා. අර එක්තරා සමයක එක භික්ෂුන් වහන්සේ නමක් මේ සීලබ්බත පරාමාසයේ බැඳලා හරියට ඒ කියන සීලබ්බත පරාමාසයේ කීට කියවෙන ඒ වෘත හරියටම සමාදන් වෙලා හරියට ඒ ශික්ෂණයෙම සිටියා. ඉඳලා අවසාන මහලු කාලේ වෙන මොකක්වත් උනේ නෑ. මොනවද ඔරුවට නගින්නේ යද්දි ගහක අත්තක් කඩලා අත්තක් අල්ලනකොට කොලයක් කැඩුනා. කොලයක් කැඩුනහම මොකද වුනේ? මෙයාගේ හිතට හරි වේදනා. මම මෙච්චර කාලයක් කොලයක්වත් කඩන්න නැතුව ජීවත් වුණා. මෙන්න අද මගේ අතින් කොලයක් කැඩුනා කියලා විශාල තැවීමක් හිතට ගත්තා. ඒ හිතේ තැවීමෙන්ම යාය ගැන කල්පනා කර කර ඉඳලා මොකද වුනේ? යා මරණයෙන් පස්සේ නාගයෙක් වෙලා උපදිනවා. ජී සීලබ්බත පරාමාසය පුදුමාකාර විදියට තියෙනවා. ඒ වගේම සීලබ්බත පරාමාසය අනිත් කෙනා කෙරෙහි වෛරය උපදවන්නත් හේතුවක් බවට පත් වෙනවා. ඒ සීලබ්බත පරාමාස වල නිසා නේ පොයේ දාසට කීලා ඉටරේදි දාගෙන නිකන් බල්ලෝ බලල්ලෝ වගේ තැන් තැන් වල ඉන්නේ. අර පොයේ වලට කීලා පන්සල් වල නේද කෑම වෙල බිම දාගෙන එදාට සත්තු වගේ කන්නේ. ඈ පිළිවෙලක් නැහැ. ඈ සංවර්ධනය නැහැ. ඒක තමයි මෛත්‍රිය. දැන් අපේ ඒක ස්ථානයක් තියෙනවා දෙකක් ළඟ තියෙන ඉන්ටර්නැෂනල් මෙඩිටේෂන් සෙන්ටර්. එහා පැත්තේ ඇයිද මෙහා පැත්තේ ටොයිලට් වලට එහෙම තහනම් කියලා ගහනවා බෝඩ් එක. එහා පැත්තේ කට්ටියට ඒගොල්ලන්ට ටොයිලට්ස් පාතු ගන්න එම අඩු නිසා මේ පැත්තේ බානවා මධ්‍යස්ථානට එනවා ඒ පැත්තේ අය. එහා පැත්තේ මේ පැත්තට එහෙම ටොයිලට්ස් වලට එහෙම තහනම් කියලා ගහනවා. ඉතින් මම කල්පනා කරා ඉතින් අපි කතා කරන්නේ මහා කරුණාව මහා මෛත්‍රිය අරවන්සෙල් ටොයිලට් එකට එන එක තාරං කරනවා වගේ වැඩ පිළිවෙලවල් කරනවා. කොළඹ හරේ තියෙනනේ ලොකු එයා මේව තියෙන. ඒව ගැන කතා කරලා ඉති වැඩක් නැහැ. ඉත ඒව ගැන කතා කරන කොච්චර දේවල් තියෙනවද? එතන මිනිස්සුයි ඉන්නේ. තේරෙසා සීලබ්බත පරාමාස කියලා කියන මිනිස්සයා දැඩි රළු බවට පත් කරන, වෛරක බවට පත් කරන දියමක් දිහා හැම තිස්සෙම නිකන් අවඥාවෙන් බලන, උත්සාහ කරන ගතියක් නිර්මාණය කරන. ඒක කොතනින් ආරම්භ වෙනවද කිව්වොත් වතුර ටික බොන එක දිහා, හැම වෙලම කන එක දිහා පවා සීලබ්බත පරාමාසයෙන් බලන්න ගිහිල්ලා එයා දැඩි විප්ලවකාරී මිනිස්සෙක් බවට පත් වෙනවා. දැන් බලන්න ලංකාවේ හොයාගෙන තියනවලු ඉතාම මේ ප්‍රචණ්ඩ කාර්යී පැත්තට වේගයෙන් පෙළඹෙන පිරිස හැටියට සලකන්නේ හාමුදුරුවරු. මෞතරයන් නෙමෙයි යම් ප්‍රමාණ. ඇයි එතෙන්ට එන්නේ? ඒගොල්ල ළඟ තමයි වැඩිම තියෙන සීලබ්බත පරාමාස තියෙන අය. ඊළඟට ඉන්නේ බෞද්ධයෝ. හොඳම බෞද්ධයෙක් කියන්නේ දැඩි ප්‍රචණ්ඩකාරී පුජ්‍යලේ. ඒ කාලේ ආවනේ හරි ප්‍රචණ්ඩ පිරිසක් මනසින් ඇති කරගත්ත මොනවද විනය වර්ධන කියලානේ. විනය වර්ධන කියන කට්ටියක් ආවා. ඒගොල්ලෝ තවත් ප්‍රචණ්ඩයි. මේ හැමෝගෙම ළඟ මෙන්න මේ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙන්නේ ඒ සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාසය නිසා තමන් දුක් විඳිනවා, අනුගෙන අනිත් කෙනා දුකටපත් වෙනවා. අපේ රටේ මිනිස්සු ඒ ඇති කරගත්ත සීලබ්බත පරාමාස නිසා තමන්ගේ දියුණුවත් නැති කරගෙන අනුන්ගේ දියුණුවත් නැති කරගෙන අනුන් දියුණු වෙනවා නම් ඒ දියුණු වෙන දෙයටත් ඉරිෂ්‍යා කරන මට්ටමටම පත් වෙලා තියෙනවා ඒ සීලබ්බත පරාමාස නිසා. ජීවිතය පිළිබඳව දියුණුවක, ආධ්‍යාත්මික දියුණුවක, ඒ වගේම සංවර්ධනයක ඕනෑකම කියන එක නැති වෙලා තියෙනවා. දැන් ඔය අපි ඕනම ගමක කොහේ හරි ඉන්න මිනිස්සුකින් අහුවාම උගල හැමෝම කියන්නේ යන්තම් කාලය ඇඳලා හිටියාම ඇති. කාලය ඇඳලා ඉන්නවා කියන එකෙන් තොරව එහාට ගිහිලා කහලා ඇඳලා ඊළඟට බීලා ඉන්නේ. ඔව් එතන හිටියාම ඇති. ඒ මොකද හේතුව? මේ සීලබ්බත පරාමාසයක් දාලා තියෙන මොකද්ද? දියුණු වෙන්න හොඳ නැහැ, සංවර්ධනය වෙන්න හොඳ නැහැ, අලුත් නිර්මාණ කරන්න හොඳ නැහැ කියලා ඔළුවට දාලා තියෙන. ඒක නිසා අපිටවත් මේ සමාජය තුල නිර්මාණශීලීව දැමක් කරන්න බෑ. ඒකට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. සීලබ්බත පරාමාසය තමයි. නිසා සීලබ්බත පරාමාසය නිසා මිනිස්යාගේ ඔළුව විනාශ වෙනවා. ඉතින් ඒ නිසා මේ සංකල්ප වලින් තොර වෙන්න, එතනම විචිකිච්ඡාව තොර නැති වෙනවා, සීලබ්බත පරාමාසය නැති වෙනවා. සම්මා දිට්ඨිය මෙන්න මේ පහල කර ගන්නකොටම සංයෝජන තුනම නැති වෙනවා. පුජ්ජල දිට්ඨියනේ මුලින්ම තියෙන්නේ, මමංකාරයේ දැකීම, මමේ කියලා දැකීම, මේ සිත මගේ, සිතට පහල වෙන දේ මගේ. මිනිස්සු සැප මගේ කියලා හිතුවට කමන්නේ නැහැ. අපි හිතමුකෝ ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. දුකත් මගේ කියලා හිතනවනේ. සැප විතරක් නෙමෙයි, මිනිස්සු දුකක් පහළ වුණාම හිතන්නේ මොකද හිතේ? ඒ දුකත් මගේ, සැපත් මගේ, බයත් මගේ, ඉඩම කඩම මගේ, මගේ නොවන දේ ඔව් මගේ නොවනවයි කියලා ඒක මගේ කරගෙන, ඒකට මට නෑ කියලා හිතනවා. ඇත්ත කතාව කාටවත්ම නෑ, කිසි දෙයක් නෑ. ඒ නිසා අපිට දෘෂ්ටි අතහරින්න හැකියාව තියෙනවා නම් සම්මා දිට්ඨික බවට පත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම යා දෘෂ්ටි නොගන්නා වූ සීලය එයා තුළ ඇති කෙනෙක්. ඒකට කියනවා අනන්ත සීලය, ආර්ය සීලය. අනන්ත සීල ඇති බව. දැන් ඕගොල්ලන්ට තියෙන පහයිනේ. ඊට පස්සේ සීල් සමාදන් වුණාම තියෙන 8යි. ඊට පස්සේ තව එකක් වැඩි වෙනවා 10යි. මම දන්නවා එක ගෙදරක මේ පන්සලට ගිහිල්ලා නෝනා දසසිල් සමාදන් වෙලා ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා මහත්තයාට අටසිල් සමාදන් කරනවා. මොකද හදිසියේ තියෙන කෙනාට පුළුවන් නේ අටසිල් සමාදන් කරවන්න. ඒතකොට මහත්තයා වැඩගෙන නෝනගෙන් සිල් සමාදන් වෙනවා අටසිල්. ඊට පස්සේ මහත්තයා අටසිල් සමාදන් වෙලා අනිත් අයට පන්සිල් සමාදන් කරනවා. එතකොට නෝනට අප උපස්ථාන කරන්න ඕනේ දාට මහත්තයා. ඒ දසසිල් සමාදන් වෙච්ච එක වැඩි. වැඩිනේ. සීලේ වැඩි. ඉතින් මේ දේවල් දිහා බලාගෙන යනකොට පිස්සු හැදෙන තා පොඩ්ඩක් පිස්සු හැදෙනවා. චින්තනයේ තියෙන දුප්පත් භාවය පිළිබඳ වෘත සීල කවදාවත් බුදු කෙනෙක් පරිපූර්ණ වෙන දේවල් නෙමෙයි. බුදුහාමේ තියෙනෝ ඒ කාලෝචිත පැවැත්මන් උදෙසා යම් යම් විනය පද්ධතියන් හදාගත්ත ඒවා සීල් නෙමෙයි. විනය. විනය ශික්ෂණය නිසා සීල වෘත නෙමෙයි. සීල වෘත නෑ සාසනය. බුදුදහම උත්සාහ පැහැදිලි කරේ ඒකයි. සික්ඛාපදං සමාදියාම නෙමෙයි ඔය ධහමේ තියෙන්නේ, පොතපතේ තියෙන්නේ පාණාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාතෙහි නොවලන සිත් ඇති කියන එකයි අදහස්. මේ අදින්නාදාන පටිවිරතෝ හෝති, මේ සොරකමට නොයැලෙන සිතක් තියෙන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ ඇති වෙන්නේ. ඒක අනිවාර්යයි. නැත්තම් කොච්චර එපයි කිව්වත් මිනිස්සු එතනින් වළකින්නේ නෑ. ලංකාවේ නම් ඉතින් හොරකම් කරන්න දෝ පවතින්නම බෑනේ. හොරකම් කරන්නම තමයි හදලා තියෙන්නේ. හොරකම් කරන්න කොටසක් ඉතිරි කරලා තමයි පඩිය දෙන්නේ. ඒ ඇන්ටික හොරකම් කරගත්තොත් විතරයි තමයි සම්පූර්ණ පඩිය හම්බ වෙන්නේ. ඒව තමයි. දැන් අර හමුදාවට හයර් එකට ගන්න වාහනවල තෙල් අදිනවා කියලා දන්නවලු. කෙල්ලා දෙන නිසා සාමාන්‍යයෙන 25,000 දෙන්න ඕන නම් වාහනේට මාසෙට දෙන්නේ 16,000යි 15,000යි දෙන්නේ. අනිත් 10,000 කෙල්ලා දෙන්න ඕන අර මිනිස්සු හොරේ. නැත්නම් තමගේ ගාන හම්බෙන්නේ නැහැ. ඒක නිසා යම් ඉන්දියාවේ එහෙම ඉන්දියාවේ පොලිසියට හම්බෙන්නේ ඉතාම සුළු පඩියක්. ඇයි සුළු පඩියක් දෙන්නේ? අනිත්ෙන් හොරගම් කරලා හම්බ කරගන්නේ. ඒ ඉන්දියාවද ලංකාව ඒ සම්පූර්ණ හදලා තියෙන ක්‍රමවේද ඒක පඩි නෑ. හොරගම් තමයි ජීවත් වෙන්න ඕන. නෑ විදුහල්පතිට ගුරුවරුන්ටත් අදම පඩියක් දෙන්නේ. එහෙම. කොහොම අනිත්ෙන් හොරගම් කරපන්. කියලා අදහසින් තමයි ඒ දීලා තියෙන්නේ. බොරුව නැතුවම බෑ. බොරුව අනිවාර්යෙන් තියෙන්න ඕන. බොරුවෙන් තමයි සම්පූර්ණ රජ වෙන්නේ. උසස් වීම ලබන්නේ සියල්ල ලබන්නේ ලංකාවේ බොරුව කියන එක පාවිච්චි කරලා. බොරුවට කිසිම යාගයක් නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ අනිවාර්යෙන් බොරුව පාවිච්චි කරන්නම වෙනවා. මොකද බොරුවම හැමතැනම පවතින නිසා ඒ වළංගු කාසියක් බවට පත් වෙලා තියෙනවා. සුරාව අනිවාර්යෙන් භාවිතා කරන්න වෙනවමයි. මොකද හේතුව නැත්තම් පිරිමේක් නෙමෙයි, නැත්තම් ඔව් මිනිස්සෙක් නෙමෙයි. මේ යාළුකමක් නැහැ, ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් නැහැ, මිනිස්සෙක් වෙන්නේ නැහැ කියන අදහසක් තියෙනවා. ඒ අනිවාර්යෙන් ඒවයි හේදෙන්න සිද්ධ වෙනවා. තිබුත සීල හේ කිසිසේත්ම ඵලදායි නැහැ. සම්‍යක් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් තුරු මිනිස්යා යථාර්ථය හඳුනන්නේ නැති නිසා කොච්චර ෘතශීලයෙන් කිව්වත් සුරාපානය කරන්න එකයි කියලා කරනවාද? ඒක රකින්නද? රකින්න පෙළඹෙන්නේ නැහැ. මොකද මානසික සහනය මිනිස්යාට නැති නිසා. මානසික අසහනකාරී මිනිසුන් වැඩි බව මේ රටේ අපිට තේරුම් ගන්න පුළුවන්. සුරාපානය කරන තරමට, දුම්පානය කරන තරමට මානසික අසහනය තියෙනවා කියලා. එතකොට මේ සීතල රටක මිනිස්සෙක් සිගරට් එක බොන්නේ අරක්කු බොන්නේ මානසික අසහනයටම නෙමෙයි. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. එතන තියෙන්නේ සීතල නැති කරගන්න. මෙහි අය බොන්නේ සීතල නැති කරගන්න. තේරුණාද? ඒ කොටස් දෙකක් තියෙනවා. එංගලන්තේ රුසියාවේ මිනිස්සෙක් සිගරට් එක බොන්නේ මානසික අසහනයටම නෙමෙයි. එහෙම බොනයි ඇති. නමුත් වැඩිපුර මේකේ යථාර්ථයක් තියෙනවා. මොකද? සීතල දුරු වීම. මේ සීතල දුරු වීමට නෙමෙයි. මානසික අසහනය දුරු වීම. ඉතින් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඕන අපි දැනගත්ත ධර්මයේ ඉඳලා තව කොච්චර දුරට දියුණු වෙන්න ඕනද? සද්ධර්මයේ මුල ගැහින්න. දැන් අපි ඉගෙනගෙන හිටියේ සම්මා දිට්ඨිය කියලා දිට්ඨියක් හදාගන්න ඕන කියලා. දැන් තේරෙනවා දෘෂ්ටි හදන එක නෙමෙයි, දෘෂ්ටි හදන එකයි මෙතන තියෙන වරද. දෘෂ්ටි අතහරින්න. සම්මා සංකල්පය කියලා අපි දස කුසල් දස අකුසල් කියලා වැඩපිළිවෙලක් හදාගෙන යන්න ඕන කියලා අදහසක් තිබ්බා. සංකල්ප අතහරින එක තමයි බුදුරජාණන් වහන්සේගේ කුසලය. සම්මා වාචාව කියලා වචන ටිකක් තියෙනවා නේද? පිස්සුනා වාචාවෙන්, පරුසා වාචාවෙන්, සම්පප්පලාපයෙන් දුරු වුණාම, ඒවයින් පමණක් දුර වෙලා මොනවා හරි කතා කරාම ඒව සම්මා වාචා බවට, මුසාවාද අත්හැරියාම ඔන්න කතා කරන හැම වචනයක්ම බොරු නම් කොහෙද ඉතින් මුසාවෙතරෝ ජීවත් වෙන්නේ? කොටින්ම මම කියලා කතා කරන වචනය, මයින් දෙකක් ගන්න මම කියලා, ඒකම බොරු නා. කොහෙද වචන අතර සම්මා වාචාව? අනිවාර්යෙන් අපි තේරුම් ගත්ත දෙයින් තව ඉහළට ටිකක් තේරුම් ගන්න ඕන. ඔබ ළඟ තියෙන සියල්ල බොරු. ඔබ ළඟ තියෙන සියල්ල බොරු. මට කියන්නේ ඒක ඇත්ත. ඔබ ළඟ මොනව හරි ඇත්තක් තියෙනව නම් මට කියන්න. මේ ඉඩම මගේ ස්වාමීනි, මේක සත්‍යයක්. ඔය කතන්දරේ ඔය ඉඩමට ඔය විදිහටම මීට අවුරුදු කෝටි ගානක ඉඳලා මිනිස්සු කෝටි ගාන තකොටි ගාන කෝක මගේ ඉඩමේ කියන ඔය ඇත්තයි කියලා හිතාගෙන ඉන්න එක කිව්වා. උනාද? උනේ නැහැ. මේ ශරීරේ මගේ ස්වාමීනි, ඒක ඇත්තක්. ඔය වගේ කතන්දරේ අවුරුදු මිලියන ගානක් තිස්සේ මේකේ මිනිස්සු කියනවා. ඒක කිසි දෙයක් සත්‍ය වුණාද? සත්‍ය වුණා. බලන්න කියන්නේ ඔය ඇත්ත මොනව හරි කියන්නේ. මේ ගහ මගේ. මේ ගහ කොස් ගහ. මේ ගහ දෙල් ගහ. ඔක ඇත්තක් වෙනවද? ලෝක පොල් ගෙඩියක් තියෙනවද? එහෙම නැත්නම් ලෝකේ කොකොනට් තියෙනවද? දැන් මම මේ කතාව කියලා දෙනවා, මේක මට පුදුම විදියට වැදිච්ච එක අවස්ථාවක් තියෙනවා. මම විහාරයට සන්ධ්‍යා කාලයේදී බුදුන් වදින්න යනකොට අපේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ කරන සීය පොල් අර ලෙලි ගහමින් ඉන්නවා. ඔයනවා කියලා කියන්නේ. පොල් ලෙලි ගහමින් ඉන්න වෙලාවේ සුදු මහත් එක්ක ඇවිල්ලා උන්ට කියන සීයර කියනවා, "ආ, this is coconut" කියලා කිව්වා. කිව්වා. සීයගේ ගෙඩිය අරගෙන පෙන්නලා කිව්වා, "පොල් පොල්" කියලා කිව්වා. "No, no, පොල් no. කොකොනට් කියව." සීය මට කියනවා, "මේ මිනිහ වෙන මොකක්ද එකක් කියනවා, මේක පොල් කියලා හඳුරු කියන්නේ" කිව්වා. දැන් මං මට ඇත්තටම මේක කොකොනට්ද පොල්ද කියලා හොයාගන්න බැරි වුණා. අදත් දන්නේ නැහැ මං ඒක පොල්ද කොකොනට්ද කියලා. ඔබට තේරෙනවා ඒක පොල්ද කොකොනට්ද? ඒ දිය ලෙලි ගහ හිටපු ගෙඩිය මට හරියටම කියන්න පොල්ද කොකොනට්ද? මම ඊට පස්සේ කියන්න පුළුවන් මේක පොල් හරි කොකොනට් හරි කියලා. අදත් දන්නේ නැහැ මම මේ ගෙඩිය. ලෝකේ ඔන්න ඔය පටලැවිලි, ඔන්න ඔය අමාරුවේ තමයි මිනිස්සු ගැටලෙන්නේ. දේ බුදු කෙනෙක්ගේ දර්ශනය මේ ලෝකයට අවශ්‍ය කරන්නේ අන්තික නිසා. සම්මුතිය ලැබගෙන තියෙන්නේ සම්මුති සත්‍යයේ. සුද්ධය ඉන්නේ සුද්ධගේ සම්මුතියේ. සිංහයා ඉන්නේ සීයාගේ සම්මුතියේ. මේ ලෝකේ ඒ වගේම දෙමළෙක්, සිංහලෙක්, මුස්ලිම් කෙනෙක්, එහෙම කතෝලික කෙනෙක් කියලා එහෙම මිනිස්සු වර්ගයක් නැහැ. ඉන්නේ මේ මනුස්ස සත්වයා. පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාස අවකාශ විඥාන කියන මෙන්න මේ හත හැදිලා සත්වයෙක් ඉන්නවා. කිසිම જાතියක්, කිසිම වර්ගයක්, කිසිම ප්‍රභේදයක් ලෝකේ නැහැ. ලෝකයේ එකම නිදහස් බවකින් යුක්තයි. එකම ශූන්‍ය බවකින් යුක්තයි. ඒක ප්‍රභේදනය කරන තැන ඉඳලා අවුල් වෙන පටන් ගන්නවා. පුජ්‍යලය අවුල් වෙනවා. දැන් රටක් හැටියටත් කරන්න මේ පුළුවන් තරම් ભેද අවම කරලා එක රටක මොඩලයකට ගන්න ඕනනේ රට. නමුත් අපේ ඉන්න රටේ ඉන්න මෝඩ පාලකයෝ ඕව දන්නවද? දවසින් දවස ભેද වෙන පරිසරවල හදනවා. හදලා 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 ඊට පස්සේ කියනවා රට අවුල් කියලා. ඒ මිනිස්සුමයි හදන්නේ. වෙනම ભેද. හදලා පස්සේ අවුල් වෙනවා. මනුස්ස ජීවිතෙත් එහෙමයි. තමන්ම ભેද කරගන්නවා. ભેද කරගෙන පස්සේ කියනවා අවුල් කියලා. ඊට පස්සේ ભેදේ නිසා ඇති වෙන්නේ දීපල ප්‍රශ්න ඇති වෙනවා. පුජ්‍යල ප්‍රශ්න ඇති වෙනවා. පුජ්‍යල මාන දිට්ඨිවල ප්‍රශ්න ඇති වෙනවා. ලොකු පොඩිකම් හොයන්න යනවා. ඊට පස්සේ ප්‍රශ්න ඇති නැති දේ ගණන් හදන්න යනවා. අනුන්ගේ දේ, තමන්ගේ දේ, හැම දෙයකම ගණන් හදන්න ගියාම තමයි ප්‍රශ්න. අවශ්‍යතාවල් ජීවිතේ තියෙන්න ඕන. ආසාවල් නැති වෙන්න ඕන. මොකද අවසානෙට කියන්නේ තේ? මෙන්න මේකයි කියන දේන අවසානට. සබ්බේ සංඛාරා අනිච්චං. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි. නැසෙන සුළුයි නෙමෙයි, නැති වෙන සුළුයි නෙමෙයි, අනිත්‍යයි. නමුත් ඔබට තියෙනවද මේ අනිත්‍යතාවය? නැහැ. ඔබට මේ අනිත්‍යතාවය නැහැ. ඔබට තියෙන නිත්‍යතාවය මේක පොළු ගහ, මේක දෙල් ගහ, මේක පුවක් ගහ, මේ සිංහලය, මේ ඉන්නේ දෙමළ, මේ ඉන්නේ මුස්ලිම්, මේ ඉන්නේ බර්ගර්. හරි මොනවා හරි කියලා වගේ ජාති වර්ග ඉන්නවනේ නේද? ඒ මොකද? නිත්‍යතාව. මේ ඉන්නේ මම, මේ ඉන්නේ අන් අය, මේ මගේ ඉඩම, මේක අනුත් අයගේ ඉඩම, මේක පන්සල, මේක පල්ලිය, මේක කෝවිල, මේක දේවාලය, මේ මොනවද මේ? නිත්‍ය. මේ ඉන්නේ දෙයියා, මේ ඉන්නේ බ්‍රහ්මයා, මේ ඉන්නේ තෝ දෙයියා. ඒක තමයි නිත්‍යතාව. දෙයියෙක් නැහැ. ඒක යාගේ නිත්‍ය. දෙයියෙක් ඉන්නවා. ඒක යාගේ නිත්‍ය. මේ දෙයිය මැව්වේ මෙයා. දැන් දෙයිය ලෝකේ කීයක් කී දෙනෙක් මේ වෙනකොට ලෝකේ මවල තියනවද? බුදුහාමුදුරන්ට කලින් මේ ලෝකේ මවල තියෙන්නේ කවුද? මහා බ්‍රහ්මන් කියලා මෑන් කෙනෙක් තමයි මවල තියෙන්නේ. ඊට පස්සේ කතෝලික දහමෙන් එනවා. ඊට පස්සේ ඒකින් එක දෙයියෙක් මවනවා. ඊට පස්සේ ওই විදියටයි. ඊට පස්සේ තමයි මුස්ලිම් දහම එන්නේ. තවත් අවුරුදු 500කට ඊට පස්සේ ඒකින් තව දෙයියෙක් මවනවා. ඊට පස්සේ මේ ළඟදි ළඟදි දෙයියෙක් මැව්වා. මටත් පුළුවන් දෙවියෙකුට කියලා මේක මවනවා. ඒ නිසා ලෝක දාර්ශනිකයෙක් කියලා තියෙනවා, දෙවියන් විසින් නොව මිනිසා මැව්වේ, මිනිසා විසුනුයි දෙවිහන් බැවුවේ කියලා. කාලේ සිටියෝ දැන් නේද? යදින ගෑ ගහන හූල්ලන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ, දෙවියන් විසින් නොව මිනිසා බැවුවේ, මිනිසා විසුනුයි දෙවියන් බැවුවේ. විෂ්ණු දෙවියෝ බැවුවෙත් මිනිස්සු, බ්‍රහ්මන් බැවුවෙත් මිනිස්සු, ඊශ්වර මැව්වෙත් මිනිස්සු, ගෝඩ් මැව්වෙත් මිනිස්සු, අල්ලා මැව්වෙත් මිනිස්සු, හුලල්ලා මැව්වෙත් මිනිස්සු තමයි. කතරගම දෙවියෝ මැව්වෙත් මිනිස්සුම තමයි. නැත්තම් ඉතින් අච්චරාප්තියේ නේද? අච්චරෝළු ගෙඩිටියේ ඒ පුණ්‍ය ලැහැකියාවත් එක්ක. දැන් මෙහෙ අපි ආදානු මෙහෙ හිටියේ කියලා. අර මැලේසියාවට ගියාම මැලේසියාවේ හිටියා කියන්නේ. ඒත් ඉන්න යාවා. ඒත් එහෙම මිනිස්සු හිමවල යා මෙහෙ තමයි හිටියේ මේ ගල් ගුහාව මේ ආක්‍රමණය කරගෙන යකෙක් හිටියා යාව දමනය කළා එකක්පත් කරගෙන හිටියා කියලා. මේත් ඇවිල්ලා කන්දක් උඩ හිටියා කියලා හරි කොහොමද කියලා. කමන්නේ කොහෙත් ඉන්නේ ඇදිනේ. එදපුවා. ప్రత్యක්ෂ දේවල් නෙවෙයිනේ මැවි. ඉතින් ඒවත් තිබුණා ඒ කමක් නැහැ. ඒක දන්න කෙනා දැනගන්න ඕන මේ මවාපාපු ලෝකෙ හැටි. ప్రత్యක්ෂ වුණොත් දැක ගන්න පුළුවන්. ඒක ప్రత్యක්ෂ වෙච්ච කෙනාට ඒක සත්‍ය, ప్రత్యක්ෂ නොවු කෙනාට ඒක අසත්‍ය. ඒක එහෙම තමයි. ඒක එතෙක් විශ්වාස කරන්න එපයි කියන එක මේ කතා කරන්නේ. දැන් මම මෙහෙම අත මිට කරගෙන ඉන්නවා. මේ අත මිටි කරගෙන ඉන්න දේ තුළ ගැන ඔබට තියෙන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්ද? මොනවද මම මේ අතේ මිටි කරගෙන ඉන්නේ? ඔබ නොදකින දාකල් යමක් ඒක සංකල්පයක් සහ සත්‍යයක්. යම් මොහතක වේදේ දැක ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් මට මේ අතේ මිටි කරගෙන ඉන්න දේ මොකද්ද කියන එක සත්‍යයක්. හැබැයි ඒක පිටින් දකින්න කෙනාට අසත්‍යයක්. ඒ නිසා අර දේවල් ඕනම දෙයක් ප්‍රත්‍යක්ෂක වුණොත් පිළිගත්තට කමන්නේ ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව දෙයක් ගන්න එපයි කියන එකයි මේ පැහැදිලි කරන්නේ. මොකද එතන ඒ මුලාවෙන් එයාව දුරු කළාම එයා ප්‍රත්‍යක්ෂතාවයක් කරා ගමනක් ගමන් කරනවා. ඒ ගමන තුළ තමයි ජයග්‍රහණයක් ලැබෙනවා. මගද මම මිටි කරගෙන ඉන්නේ හැදේ. ඔය දේ තමයි මිටි කරගෙන සිටියේ. මොකද මිටි කරගෙන සිටියේ? කිසිවක් නොවැති වගේ මං අල්ලගෙන ඉන්නේ කිසිවක් නොමැති දහම. මගේ අල්ලා ගැනීම කිසිවක් නොමැති දහම. මගේ ඇලීම කිසිවක් නොමැති දහමට. කිසිවක් ඇලෙන දියන දෙයකට නෙමෙයි, කිසිවක් නැති දෙයකට, අකාලික දෙයකට, අසංඛාරික දෙයකට, අවේදීත දෙයකට මගේ යන්නේ. ඒකට කියනවා සබ්බ රති ධම්ම රති ජීනාද නේද? ධර්මයට ඇලි. කිසිවක් නැති දෙයට ඇලි. කිසිවක් නැති දෙයට ඇලුනහම මොකද යට ලැබෙන්නේ? වේදනා ගලා එන්න විදියක් නැහැ. බරක් අහුවෙන්න විදියක් නැහැ. දෙයක් තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ කිසිවක් නැහැ කියන එක අදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයට සම්බන්ධ අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ විත්‍ති සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන දේවල් වලට සම්බන්ධ දේවල්. ඒකේ නැතිවක කියන්නේ කිසිවක් නැති දෙයට ඇලී සිටිනවා. මගේ ඇලීම කිසිවක් නැති දෙයට. ඒද මොනතරම් ඇලුනාද? ඒක හරියට මේ අනන්ත විශ්වයේ ගමන් කරනවා වගේ දෙයක්. තරක් හම් වෙනවා. තරක් හම් වෙන්නේ. ඒ නිසා ඔබ අචින්තිය උදේට ඇලෙන්න. අචින්තිය උදේ ප්‍රශංසා කරන්න, අගය කරන්න. අචින්තියේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තිය. අචින්තියට ඔබ ඇලෙන්න ඒ ප්‍රතිඵලයත් අචින්තිය. අසංකාරීත්වයට ඇලෙන්න ප්‍රතිඵලයත් සංකාරික. අවේදීත්වයට ඇලෙන්න ප්‍රතිඵලයත් අවේදිතයි. නිරෝධයට ඇලෙන්න ප්‍රතිබලයක් නිරෝධයි. විමුක්තියට ඇලෙන්න ප්‍රතිබලයක් විමුක්තිදායකයි. ඔව් කියන්න හොඳ නැහැ, මේ ඇත්තට ගැඹුරු වැඩි. නමුත් ඉතින් කිව්වා මේවා සෑහෙන කැපවීම කරගෙන ධර්මය ප්‍රකට කරගෙන යන අයට විතරයි ඔය කියන්න තියෙන්නේ. අම් තේරුම් ගත්ත නොගත්තා මේ යුතුයම හැටියට මම කිව්වා. ඉතින් ගන්න බැරි වෙන ඉතින් නොගණිත්වා ගන්න හැකි කෙනා ගණිත්වා. ඉතින් නැවත නැවත ධර්මය අහන්න, නැවත නැවත යෝනිසෝ මනසිකාරය කරන්න, නැවත නැවත ඔබේ ඔබේ සිත දහමට අනුරයස් කරගන්න, සතර පායික්ම ආයන ඒ ආත්ම දෘෂ්ටිය, ඒ විචිකිච්ඡා, ඒ සීලබ්බත පරාමාස නුවණින් දැක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන දවස දක්වාම ධර්මයම ඇසුරු කරන්න. එතුලින් ඔබේ ආත්ම සංවර්ධනය ඇති වෙනවා. මේ භාවනා වැඩසටහනකට ඇවිල්ලා ඔබ එක දවසකින් නිවා දමන්නේ ඔබේ සතර අපායේ වසර ලක්ෂයක් වෙන්න පුළුවන්. මේක වැඩසටහනකට සහභාගී වීමෙන් ඇති කරන දහම් කුසලය සහ බලය එක දේශනාවකින් කඨින පින්කමකින් ඇති කරන බලයටත් වඩා ප්‍රබලයි. සියක් නමකට දානේ දීලා ලබන පුණ්‍ය බලයටත් වඩා ප්‍රබලයි. ඊට වඩා මානසික සහැල්ලුව, සහනය සහ සාංශාරික බලයක්, සාංශාරික සුගතියට අවශ්‍ය කරන ශක්තිය, කුසලයක් ඔබට ජනිත වෙනවා. ඒ නිසා තමයි සියලු දාන අතර ධර්ම දානයේ ප්‍රමුඛ නම් සියලුම ප්‍රතිපත්ති අතර ශ්‍රවණය කිරීම අතර ශ්‍රේෂ්ඨම ධර්මයයි. සියලු රසයන් අතර උත්තරීතරම රසය ධර්ම රසයයි. සියලු ඇලීම් අතර ශ්‍රේෂ්ඨතම ඇලීම ධර්මයට ඇලීමයි. එහෙමනම් ලෝකේ බුදු කෙනෙක් උදාරයි, ශ්‍රේෂ්ඨයි, මංගලයි කියලා අගය කරපු දෙයක් කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සමනම්, ඒ තමංගල මුත්තම. ඒ වෙනි මංගල කරුණු රාශියක් සිද්ධ වෙන අසිරිමත් මොහොතක් තමයි අපි සද්ධර්මයේ තුල ප්‍රගුණ වෙන අවස්ථාව. ප්‍රගුණ වෙනතුරු මහන්සි වෙන්න ඕන. ගොවියෙක් බත තමන්ගේ මේසෙට එනකම්, වීටික ගබඩාවට යනකම් එතකන් ඇඟේ ගාගන්නේ මොනවද? මඩ, දුහුවිලි, කටුපඳුරු නේද? අවිවේකීත්වය. එහෙනම් කුඹුරක් කරන කාලෙද එයා සුවපහසුව බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාට සුවපහසුව වෙන්න පුළුවන්කම තියෙන කුඹුර හදලා භෝග ගෙට ගත්තාම පමණයි. ඒ නිසා භෝග ගෙට ගන්න තුරු ඔබට අර අටුව පිරෙන තුරු, මත ඉදෙන තුරු ඔබට සහනය නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ කාලයක් වෙහෙස වුණොත් පමණයි ඔබේ අටුව පිරෙන්නේ, බත මේසෙට එන්නේ කියලා හොඳට මතක තියාගන්න ඕන. ඒ කාලය තුල එතරම් සහනයක් නැහැ. හොඳ පරීක්ෂාවෙන්, හොඳ අවධානයෙන් ගොවියෙක් කුඹුරක් අස්වද්දන්නාසේම හොඳ සිහියෙන්, හොඳ අවබෝධයෙන් තමගේ සිත පිළිබඳව තේරුම් අරගෙන ධර්මයෙන් ජීවිතය, තමගේ සිත, තමගේ නුවණ අස්වද්දන්නට ඔබ හොඳ ගොවියෙක් වන්න, ආධ්‍යාත්මික හොඳ ගොවියෙක් වන්න කියන කාරණේ මතක් කරනවා. සෙල් දනාට තෙරුවන් සරණයි.